පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 24 යටතේ ප්‍රශ්න ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මහතා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගෞරව සභානායකර් அவர்களே, கமத்தொழில் கால்நடை வளங்கள் மற்றும் நீர்ப்பாசன அமைச்சரிடம் இந்த விஷயத்தை கொண்டு வருகின்றேன். மட்டக்களப்பு மாவட்டத்தில் வாழ்கின்ற முஸ்லீம் மக்கள் காணி மற்றும் அரச நிர்வாக ரீதியாக பல்வேறுபட்ட பிரச்சனைகளை நாள்தோறும் சந்தித்து வருகின்றார்கள் என்பதையும், குறிப்பாக வாகரை வடக்கு பிரதேசத்துக்குட்பட்ட பிரிவில் அதிகமான பிரச்சனைகளை எதிர்கொண்டு வருகிறார் என்பதையும் கடந்த காலங்களில் இவ்வுயரிய சபையில் பேசியுள்ள என்பதை நினைவுகூர விரும்புகின்றேன். காரமுனை 211G வாகரை வடக்கு பிரதேசத்துக்குட்பட்ட மாங்கேணி தெற்கு கிராம சேவையாளர் பிரிவில் காணப்படுகின்ற ஒரு கிராமமாகும். 1952 முதல் முஸ்லீம்கள் அங்கு வசித்து வந்துள்ளார்கள் என்பதற்கான தெளிவான வரலாற்று ஆவணமும் உள்ளது. கிட்டத்தட்ட 200 வருடம் பழமையான ஒரு முஸ்லீம் அடக்கஸ்தலம் அங்கு அமைந்துள்ள ஒரு முஸ்லீம் கிராமம். இருந்தபோதிலும் உள்நாட்டில் ஏற்பட்ட மிக பயங்கரமான யுத்த சூழ்நிலை காரணமாக விடுதலை புலிகளால் அம்மக்கள் பலவந்தமாக அவர்களின் பூர்வீக மண்ணிலிருந்து விரட்டி அடிக்கப்பட்டு வெளியேற்றப்பட்டார்கள். அதனால் அவர்களின் ஆவணங்களும் தொலைந்து விட்டது. கௌரவ சபாநாயகர் அவர்களே, அவர்கள் வெளியேற்றப்படும் போது தமது சொந்த வீடுகளை வாழ்வாதாரத்தினை முற்றிலும் இழந்து நிற்கிறார்கள். பொருளாதாரம் சூறையாடப்பட்டது. அவர்களின் வாழ்வாதாரமாக அப்போது விவசாயம், கால்நடை வளர்ப்பு, மேட்டுநில பயிற்சி போன்றவற்றை மேற்கொண்டு வந்தார்கள். மேலும் தமது அன்புக்குரியவர்கள் பல உயிர்களையும் இழந்ததுடன் வேறு இடங்களில் பலவந்தமாக அவர்கள் வெளியேற்றப்பட்டு வசிக்க வேண்டிய நிலைமை ஏற்பட்டது. இலங்கையினுடைய உள்நாட்டு யுத்தம் முடிவடைந்ததன் பின்னர் 2009 அம்மக்கள் அந்த பூர்வீகமாக வாழ்ந்த காரமுனை கிராமத்துக்கு மீண்டும் குடியேறினார்கள். கௌரவ சபாநாயகர்களே, கௌரவ பிரதி காணி அமைச்சர் அவர்களே, 1956 விவசாய நிலங்களுக்கு வழங்கப்பட்ட ஒப்பந்தங்களுக்கு உறுதி வழங்க நடவடிக்கை எடுப்பதாக கூறி 1983 வாகரை பிரதேசத்தினால் மீள பொதுமக்களிடம் ஒப்பந்தங்கள் பெற்றுக் கொள்ளப்பட்டதுடன் அவற்றை பெற்றுக் கொண்டதற்கான பற்றுச்சீட்டும் வழங்கப்பட்டிருக்கிறது. சுமார் 75 ஏக்கர் விவசாய காணிகளுக்கு மாத்திரம் பழமையான ஒப்பந்தம் காணப்படுகிறது. இதுவரைக்கும் புதிதாக விவசாய நிலங்களுக்கு ஒப்பந்தங்கள் வழங்கப்படவில்லை. அண்ணளவாக 700 ஏக்கருக்கு மேற்பட்ட விவசாய காணி காணப்படுகிறது. காரமுனை மக்கள் 2011, 2012, 2016 மற்றும் 2017 அண்ணளவாக 100க்கும் மேற்பட்டவர்கள் காணி கச்சேரிக்கு விண்ணப்பித்தும் இதுவரையும் அவர்களுக்கு காணி கச்சேரி நடத்தப்படவில்லை. வாகரை பிரதேச செயலகத்தினால் இதுவரைக்கும் சுமார் 9 காணி கச்சேரி நடத்தப்பட்டு 3450 மக்களுக்கு காணி அனுமதி பத்திரம் வழங்கப்பட்டுள்ளன. அதில் ஒரு அனுமதி பத்திரம் கூட காரமுனை முஸ்லீம்களுக்கு இதுவரை வழங்கப்படவில்லை. இத்தகவலானது குறித்த செயலகத்திலிருந்து தகவல் அறியும் உரிமை சட்டத்தினூடாக கடந்த மாதம் பெற்றுக்கொள்ளப்பட்டிருக்கிறது. காணி அனுமதி பத்திரம் இன்மையினால் பிரதேச செயலகத்தின் தத்தமது நிர்வாக ரீதியான தேவைகளை நிறைவு செய்வதற்கும் அரச உதவிகளை பெறுவதற்கும் பல்வேறுபட்ட அசௌகரியங்களை பரம்பரை பரம்பரையாக எதிர்கொண்டு வாழ வேண்டிய ஒரு துர்ப்பாக்கிய நிலைக்கு காரமுனை மக்கள் தள்ளப்பட்டிருக்கிறார்கள். கௌரவ சபாநாயகர் அவர்களே, ஒரு மின்சாரத்தை பெற்றுக்கொள்ள முடியாமல் இருக்கிறார்கள். அதற்காக பல மாதங்கள் அலைந்திருக்கிறார்கள். மின்சாரத்துக்கு விண்ணப்பித்து விட்டு இதுவரை அந்த கடிதங்களை கூட அவர்களால் பெற முடியவில்லை. யுத்த காலத்தில் மக்கள் வேளாண்மை பயிர்செய்க்கு உட்படுத்தப்பட்ட காணி என்று அடையாளப்படுத்தி வாகரை பிரதேச பிரிவில் காணப்படுகின்ற சுமார் அண்ணளவாக 2000 ஏக்கர் காணி விடுவிப்பதற்கு நடவடிக்கை பிரதேச அபிவிருத்தி குழு கூட்டத்திலே எடுக்கப்பட அறிய முடிகிறது. ஆனால் பரம்பரை பரம்பரையாக காலம் காலமாக யுத்தத்திற்கு முன் வசித்த அபிவிருத்தி செய்யப்பட்ட மக்களுடைய காணியை விடுவிப்பதற்கு தேவையான எந்த நடவடிக்கைகளும் இதுவரை வாகரை பிரதேசத்தால் மேற்கொள்ளப்படவில்லை. கௌரவ சபாநாயகர் அவர்களே, எனவே இவர்களை அபிவிருத்தி செய்யப்பட்ட காணியை விடுவிக்காதனால் பல்வேறுபட்ட பிரச்சனைகளை ஃபொரஸ்ட் திணைக்களத்தினூடாக மேற்கொள்கிறார்கள். மட்டக்களப்பு மாவட்ட முஸ்லீம்களின் காலி பிரச்சனைகள் தொடர்பாக அக்டோபர் 21 2-3 மாதங்களுக்கு இந்த உயரிய சபையில் நான் கேள்வி எழுப்பிய போது காணி ஆணையாளர் ஊடாக ஒரு விசேட குழுவை நியமித்து காணி பிரச்சனைகளுக்கு தீர்வை பெற்றுத் தருவதாக கௌரவ காணி பிரதி அமைச்சர்கள் சபையிலே குறிப்பிட்டார்கள். அதை நான் சபை குறிப்பிடுகிறேன். ஆகவே கௌரவ சபாநாயகர் அவர்களே, கௌரவ காணி பிரதி அமைச்சர் அவர்கள், காணி ஆணையாளர் திணைக்கள ஆணையாளர் நாயகத்தினூடாக 3 பேர் கொண்ட ஒரு குழுவை நியமித்து இது தொடர்பாக இது மட்டக்களவு மாவட்டத்தில் இதனோடு மட்டக்களவு மாவட்டத்திலே இருக்கின்ற காணி சம்பந்தப்பட்ட பிரச்சனைகளையும் ஆராய்ந்து ஒரு அறிக்கை சமர்ப்பிப்பதற்காக உடனடியாக நீங்கள் நடவடிக்கை எடுப்பீர்களா என்ற கேள்வியை நான் உங்களிடத்திலே கேட்க விரும்புகின்றேன். நன்றி.
கரு நியோஜமா துமா
கரு கதாநாயக துமனி கரு மந்திரித்துமான் பிரதேச அதாலவை தா வேதகாத் பிரச்சனையாக எதிர்பார்க்கிறேன். லபுவே இவகையும் එතුමන් දිගින් දිගටම මේ පිළිබඳව ප්‍රශ්න කරමින් සිටිනවා. ඒ නිසා අපි ඊටම අමාත්‍යංශයේ විදියට ඊටම කොමසාරිස්තුමත් එක්ක සාකච්ඡා කරමින් තියෙනවා. මේ වෙනකොට එතුමන් ඉදිරිපත් කරපු ප්‍රශ්න කලින් මේ ප්‍රදේශ අධාලව ඉදිරිපත් කරපු ප්‍රශ්න වලට අදාළව වාර්තාවක් සකස් කිරීම සඳහා, ඒ වගේම මෙතුමගේ අද ඉදිරිපත් කිරීමට අදාළවත් අපි ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගන්න අමාත්‍යංශ විදියට සූදානම් කියන පිළිතුර තමයි ඔබතුමාට ලබා දෙන්නේ. ඒකට අදාළව අවශ්‍ය කරන ඔබතුමාගේ පුජ්‍යලික මැදිහත් වීම එක්ක අමාත්‍යංශයෙන් සම්බන්ධ කරලා අපි මේකට අදාළ සැලැස්මක් සකස් කරගමු කියන යෝජනා කරමු. ඔබෂුති.
ගරු උස්බලා ඔව් මන්ත්‍රීතුමා.
ගරු එමතුමා, ඔබතුමාට මේ කොමිටියක් පත් කරන්න පුළුවන් ද? 3 දෙනෙක් හැබේ ඩිඩම් කොමසාර ජෙනරාල් හරහා පත් කරලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරගන්න මම ඉල්ලන්නේ. පරීක්ෂණය කරන ඔබතුමා මේක ඔබතුමා පත් කරනවා කියලා මට පොරොන්දුව දුන්නා ඔක්තෝබර් මාසේ මේ පාර්ලිමේන්තුවේ. ඔබතුමා ඒ කොමිටිය පත් කරන්න පුළුවන්ද කියලා ඔබතුමාට ඉල්ලා සිටි.
ගරු නියෝජමාත්තුමා,
රුගතානායකතුමනි, අපි අදාළ නිලධාරිනික සාකච්ඡා කරමින් තියෙනවා දැනට මේ පිළිබඳව. අපි ඉක්මනින් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නට අදාළව අවශ්‍ය කරන මැදිහත් වීම කරලා ඒ ප්‍රශ්නේ විසඳන්න අවශ්‍ය කරන කටයුතු කරනවා කියන පණිවිඩය මේ අවස්ථාවේ ලබා දෙන්න පුළුවන්.
ගරු සිවඥානම් ශ්‍රීධරන් මහතා,
ගෞරව සභානායකවරුනි, சமத்தொழில் கால்நடை வளங்கள் காணி மற்றும் நீர்ப்பாசன அமைச்சர் மாண்புமிகு கேடி லால்காந்தா அவர்களை இன்றைய தினம் கேட்பதற்கு. இலங்கையில் 1950களில் கண்டி மாவட்டத்தின் குண்டசாலை, யாழ்ப்பாண மாவட்டத்தினுடைய திருநெல்வேலி, கிளிநொச்சி மாவட்டத்தினுடைய வட்டக்கச்சி பகுதியில் அரசினர் விவசாய பண்ணையும் விவசாய பாடசாலையும் உருவாக்கப்பட்டது. இதன் மூலம் 6 மாதம் மற்றும் 1 வருடம் விவசாய பயிற்சி பெறும் மாணவர்களை அக்காலத்தில் இலங்கையின் பல பகுதிகளில் படித்த வாலிபர் குடியேற்ற திட்டம் என்ற பெயரில் விவசாய குடியேற்ற திட்டங்களும் மேற்கொள்ளப்பட்டது. அவ்வாறான குண்டசாலை, திருநெல்வேலி விவசாய பாடசாலையும் பண்ணையும் 1980களில் உருவாக்கப்பட்ட வவுனியா தாண்டிக்குளம் விவசாய பாடசாலையும் பண்ணையும் இயங்கி வருகின்றன. பயிற்சிகளுடனான விவசாய டிப்ளோமா சான்றிதழ்களும் வழங்கப்படுகின்றன. ஆனால் வட்டக்கச்சி விவசாய பாடசாலையும் பண்ணையும் தன் இயங்கு நிலையை இழந்துள்ளது. 1950களிலிருந்து கிட்டத்தட்ட 400 ஏக்கர் வரையான மேட்டு நிலம் மற்றும் வயல் நிலத்தை சொந்தமாக கொண்ட இப்பண்ணையில் 400க்கும் மேற்பட்ட பணியாளர்களும் நாளாந்த தொழிலாளர்களும் பணிபுரிந்துள்ளனர். பல புதிய விதை இனங்களும் கண்டுபிடிக்கப்பட்டதோடு புதிய புத்தாக்க விவசாய முறைகளும் அறிமுகம் செய்யப்பட்டது. 1990களுக்கு பின் இப்பண்ணை தன் தனி இயங்கு நிலையை இழந்துள்ளது. அத்துடன் புதிய விலங்கினங்கள் மாடு, ஆடு, பன்றி மற்றும் கோழி அறிமுகம் செய்வதிலும் இப்பண்ணை இலங்கையில் பெயர் பெற்ற செல்வாக்குள்ள பண்ணையாக அமைந்திருந்தது. 100 பேருக்கு வேலை வாய்ப்பு வழங்கி நாட்டில் மொத்த தேசிய உற்பத்தியிலும் இப்பண்ணை செல்வாக்கு செலுத்தி வந்த நிலை தற்போது செயற்பாடுகளற்று இருப்பதையும், இப்பண்ணைக்குரிய நிலப்பரப்பில் பெரும்பகுதியை இராணுவத்தினரும் இராணுவத்தின் சிவில் பாதுகாப்பு பிரிவு எனப்படும் CST வலுக்கட்டாயத்தில் அபகரித்து வைத்துள்ளார்கள் என்பதையும் அமைச்சர் அறிவாரா? எனது முதலாவது கேள்வி, இப்பண்ணைக்குரிய மொத்த நிலப்பரப்பு வயல் மற்றும் மேட்டு நிலம் என்ற அடிப்படையில் எத்தனை ஏக்கர்? இரண்டாவது, இதில் ராணுவம் CST வைத்திருக்கும் காணிகளின் அளவு எத்தனை ஏக்கர்? எப்போது ராணுவத்தால் இவை மீள உரிய திணைக்களத்திடம் ஒப்படைக்கப்படும்? மூன்றாவது, இப்பண்ணை பழைய நிலை போல பலருக்கும் வேலை வாய்ப்பு வழங்கி வருமானத்தை ஈட்டும் துறையாக மாற்றப்படுமா? நான்காவது, புதிய விதையினங்கள், விலங்கினங்கள் விவசாய முறைகளின் முன்னேற்றத்திற்கும் கண்டுபிடிப்பிற்கும் அரசு ஆவணம் செய்யுமா?
கரு நிஜமாத்துமா,
கரு கதாநாயகத்துவமணி, ஸ்ரீதரன் மந்திரித்துமா, வேதகாத் காரணம் காரணம் மத்தன மத்துக்கிடுவா. மே பிலிபந்தவு විස්තරාත්මක පිළිතුරක් ලබා ගනිමින් තිබෙනවා. ඒ ලැබුණු වහම ඒ පිළිතුර ඔබතුමාට ලබා දෙනවා. ඒ වගේම ඉදිරිපත් කරපු කරුණුත් පිළිබඳව අපි විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා කියන කාරණේ මේ වෙලාවේ මතු කරනවා. පිළිතුර ලබා දීමට සති දෙකක් කල් ඉල්ලනවා.
අමාත්‍යංශ නිවේදන විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා.
ගරු කථානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා විසින් 27/2 යටතේ අසන ලද ප්‍රශ්නයට පිළිතුරු 1. ශ්‍රී ලංකාව සහ විදේශ රැකියා දීපාසික යුසුම් යටතේ ශ්‍රී ලංකාවට විදේශ රැකියා අවස්ථා ලබා දෙන රටවල් ඊශ්‍රායෙල් රාජ්‍ය සහ කොරියානු ජනරජය. කොරියානු රජය විසින් 2025 වර්ෂය සඳහා ලබා දීමට නියමිත උපරිම නිෂ්පාදන අංශයේ රැකියා ප්‍රමාණය 6800ක් වන අතර සෙසු කාණ්ඩ සඳහා රැකියා අවස්ථා ප්‍රමාණයක් සඳහන් කර නොමැත. කොරියානු රාජ්‍යයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා අනුමත රැකියා කාණ්ඩ වනුයේ නිෂ්පාදන අංශය, ධීවර අංශය, ඉදිකිරීම් අංශය, නැවතැනීම් අංශය, සේවා අංශය. 2020 වර්ෂයේ සිට 25 වර්ෂය දක්වා රැකියා දෙවන ප්‍රශ්නට උත්තරේ 2020 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා රැකියා සඳහා කාර්යාංශයේ ලියාපදිංචිව කොරියානු රැකියා සඳහා පිටත් වීම ප්‍රමාණය වගුවක සඳහන් වෙනවා. ඒ වගුවට අනුව 2025 වර්ෂයේ අවබෝධතා ගිවිසුම් වලට අනුව රජයේ මගින් විදේශගත වූ සංඛ්‍යාව 3712යි. ඒජන්සි ආයතන වලින් හා පෞද්ගලික මාර්ගයෙන් විදේශගත වූ ප්‍රමාණය 6490යි. මේ දෙකේම එකතුව ගත්තොත් 10202ක්. කොවිඩ් වසංගතයේ නිමවීමෙන් පසු 2022 දී ශ්‍රමිකයන් 6639ක් විදේශගත කර ඇති අතර ඉන් පසු සාපේක්ෂව අඩුවීමක් ඇත. එසේ වීමට පහත් සඳහන් හේතුන් බලපා ඇති බව කාර්යාංශයට නිරීක්ෂණය වී ඇත. 1. කොරියානු ජනරජයේ දේශපාලන ආර්ථික ප්‍රතිපත්තිමය වෙනස්වීම්. 2. කොරියානු ජනරජයේ දේශපාලනික ආර්ථික ස්ථාවරත්වය ඇති වූ වෙනස්කම්. 3. දකුණු කොරියාව තුළ නීති විරෝධී රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ස්වභාවය. ඒ වගේම 4. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නිරන්තර සේවා ස්ථාන මාරු කිරීමට ආදිය තුළ එරට හාම්පුතුන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් දක්වන ඍණාත්මක ආකල්ප. ප්‍රශ්නයේ 3 කොටස. 2004 වර්ෂයේ ශ්‍රී ලංකාව දකුණු කොරියාව රාජ්‍ය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් ප්‍රකාරව මෙම බඳවා ගැනීම සිදු කරන ලබන අතර සේවා ගිවිසුම් ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාපටිපාටිය එකී ගිවිසුමේ මනාව සඳහන් කර ඇත. ඒ අනුව යම් සේවා අපේක්ෂකයෙකු රැකියාවක් සඳහා තෝරා ගන්නා තුරු වෙබ් අඩවියේ රඳවා ගනු ලබන උපරිම කාලය වසර 2ක් වේ. මේ රැකියා ගිවිසුම් නිකුත් කිරීම ක්‍රියාත්මක වන අනෙකුත් රටවල් 16 සඳහාද පොදු වේ. එමෙන්ම සුදුසුකම් ලැබීමෙන් අනතුරුව වෙබ් අඩවියේ තොරතුරු ඇතුළත් කිරීමෙන් දකුණු කොරියාවේ රැකියාවක් ලැබීමේ සුදුසුකම් ලැබීමක් විනා ස්ථිර වශයෙන් රැකියාවක් ලබා දීම සහතික කිරීමක් නොවේ. ඒ අනුව මෙම අයගේ වෙබ් අඩවියේ රඳවා ගනු ලබන කාලය වසර 2කින් පසු දීර්ඝ කර ගැනීමට නොහැක. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදාළ ආයතන සමග සාකච්ඡා සිදු කළද කොරියානු පාර්ශවයෙන් ඒ සම්බන්ධයෙන් එකඟතාවයක් ලබා ගැනීමට තවමත් නොහැකි වී ඇත. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් තවදුරටත් අවශ්‍ය කටයුතු රාජතාන්ත්‍රික මට්ටමින් සිදු කිරීමට කටයුතු සිදු කරන අතර ශ්‍රී ලංකාවේ පිහිටුව ඇති කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂතුමිය සමග සාකච්ඡා කීපයක් සිදු කරන ලදී. එහිදී 2025 වර්ෂයේ ශ්‍රී ලංකාව වෙත ලැබී ඇති රැකියා ගිවිසුම් ප්‍රමාණය අඩුවීම සම්බන්ධයෙන් සහ සේවා අංශයේ රැකියා ගිවිසුම් ලැබීම ඉතා අඩු මට්ටමක පැවතීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලදී. එහිදී අධ්‍යක්ෂතුමියගේ අවධානය සේවා අංශයේ රැකියා ලැබීම සම්බන්ධව යොමු කර ගැනීමට හැකි වූ අතර සේවා අංශයෙන් කොරියානු වෙබ් අඩවියේ රැඳී සිටින සුදුසුකම් ලත් රැකියා අපේක්ෂකයින් නිෂ්පාදන ශේෂ්ඨයට ඇතුළත් කිරීම සම්බන්ධව කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය සමග සාකච්ඡා කර ඔවුන් සඳහා යම් සහනයක් සැලසීමට උත්සාහ කරන බවට එකඟතාවය පළ කරන ලදී. එසේම මේ සම්බන්ධව රැකියාලාභීන් විසින් කරන ලද ඉල්ලීම්ද කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය වෙත යොමු කිරීමට කටයුතු සිදු කර ඇත. එසේම නැවතැනීමේ රැකියා ශේෂ්ත්‍රය යටතේ 2025 වර්ෂයේ ලැබී ඇති රැකියා ගිවිසුම් සංඛ්‍යාව 32ක් වන අතර කොරියානු වෙබ් අඩවියේ රැඳී සිටින පිරිස 1391කි. ජනවාරි 1 වෙනකොට
කොරියානු වෙබ් අඩවිය රැඳී සිටින සඳහා නැවතනීමේ රැකියා ගිවිසුම් ලැබීමේ සම්භාවිතාව අඩු වී ඇති බැවින් ඔවුන් සුදුසු පරිදි නිෂ්පාදන ශේෂ්ත්‍රය යටතේ වෙබ් අඩවියට ඇතුළත් කිරීමට තීරණය කර ඇති අතර ඒ ඉදිරි මාස තුල සිදු කරනු ඇත. ප්‍රශ්න අංක 4 කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමට අදාළව මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් පවත්වාගෙන යන ලබන වෙබ් අඩවියේ 2026 ජනවාරි 1 දින දිනට සිට රැකියා අපේක්ෂකින් ගණන 5ත පරිදි වේ. නිෂ්පාදන අංශේ 5820යි. ඉදිකිරීම අංශේ 50යි. දීවර අංශේ 343යි. සේවා අංශේ 2548යි. නැවතනීම් අංශේ 1391යි. එකතුව 10122යි. මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී මෙරට කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ නියෝජිතයින් සමග සාකච්ඡා සිදු කර ඇති අතර ඉදිරියේදී තවදුරටත් ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතයි. තවද ශ්‍රී ලංකා රජයේ ඉහළපෙළේ දූත මණ්ඩලය කොරියාවට ගොස් කොරියානු රාජ්‍ය ප්‍රධානීන් මෙන්ම කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ ප්‍රධානීන් සමගද සාකච්ඡා කර ශ්‍රී ලංකාවට ලැබෙන රැකියා ප්‍රමාණය වැඩි කර ගැනීමට අවශ්‍ය කටයුතු මේ වසරේ මුල් කාර්යත්ව තුළ සිදු කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කරමින් පවතී. ඉහත වැඩසටහන යටතේම කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග එක්ව ශ්‍රී ලංකාවෙන් වැඩි වශයෙන් සේවකයන් ලබා ගන්නා කර්මාන්තශාලා ආවරණය වන පරිදි රැකියා ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් වසර පුරාවට සිදු කිරීමට අපේක්ෂා කරයි. එෙහිදී කර්මාන්තශාලා ප්‍රධානීන් කැඳවා ශ්‍රී ලංකා ශ්‍රමිකයින්ගේ දක්ෂතාවයන් හා නිපුණතාවයන් විදහා දැක්වෙන පරිදි වැඩසටහන් පැවැත්වීමටද අරමුණු කරගෙන ඇත. මීට අමතරව ශ්‍රී ලාංකික දූත කණ්ඩායම් ශ්‍රී ලංකාවෙන් සේවකයන් වැඩි වශයෙන් ලබා ගන්නා කර්මාන්තශාලා ප්‍රධානීන් පෞද්ගලිකව මුණගැසි වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැකියා සඳහා යොමු කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමටද අපේක්ෂා කර ඇත. ප්‍රශ්න අංක 5 කොරියාවට අමතරව ඊශ්‍රායලයේ. ප්‍රශ්න අංක 6 ඉතාලිය සමග මීට පෙර ගිවිසුමකට එළඹිලා තියෙනවා. ඒ ඉතාලි රාජ්‍ය සමග අවබෝධතා ගිවිසුමට එළඹීමට ශ්‍රී ලංකා රාජ්‍ය විසින් කටයුතු සිදු කරම තවත් දුරටත් අලුත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතාලි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මාර්ගයෙන් ඉතාලි පාර්ශ්වයෙන් ශ්‍රී ලංකා සේවකයන් බඳවා ගැනීමට කැමැත්තෙන් සිටින සංවිධාන සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගන්නාවකදී ශ්‍රී ලංකා රජය පියවරගෙන තියෙනවා. ඉදිරියටත් පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. නොයසේ නම් මන්ද අදාළ නොවේ.
ගරු ප්‍රකාශනායකතුමා,
ගරු අමාත්‍යතුමා, බොහොම ස්තුතියි ලබා දුන්නු පිළිතුරට. විශේෂයෙන්ම මම ඔබතුමාට කියන්න කැමතියි, දැනට වෙබ් අඩවියේ ලියාපදිංචි, ඒ කියන්නේ කොරියානු රැකියාවලට ලියාපදිංචි අපි අනුමාන කරනවා 10,000ක් විතර ඉන්නවා. දැන් මේ 10,000ම කොරියානු භාෂා විභාගයට මුහුණ දීලා ලියාපදිංචි කරලා සම්මුඛ පරීක්ෂණවලට ගිහිල්ලා ඒ වගේම වෛද්‍ය පරීක්ෂණවලට ගිහිල්ලා ඒ කියන්නේ යම් වීදමකුත් දරලා, එතකොට මේ 10,000 මාර්තු මාසේ මේ අවුරුද්දේ මාර්තු මාසේ මෙයයි ඉවත් වෙනවා. ඒ කියන්නේ අර ඔබතුමා කිව්ව විදිහට වසර දෙක කාලය තමයි සීමාව. ඇත්ත වශයෙන්ම මමත් මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා දකුණු කොරියානු තානාපතිතුමිය මියොන් ලී මැතිනිය සමගත් සාකච්ඡා කරා. ඒ වගේ ඔබතුමා කියපු ආකාරයට ඇත්ත වශයෙන්ම මේක හැන්ඩල් කරන්නේ, මේක ක්‍රියාත්මක කරන්නේ මානව සම්පත් අධිකාරී. ඉතින් ඔබතුමාගේ උත්තරෙන් කිව්වා මේ අවුරුදු දෙකකට සීමාවකට තමයි මේක තියාගන්න පුළුවන් කියලා. නමුත් මේ 10,000කට සිදුවෙන අසාධාරණය තුළ ඔබතුමාගේ මම ඉල්ලීමක් කරනවා මේ මියොන් ලී තානාපතිතුමියට, ඒ වගේම මානව සම්පත් ආයතනයේ නිලධාරීන්ටත් කොරියානු රජයටත් කතා කරලා මේක දීර්ඝ කරගන්න කටයුතු කරන්න. මොකද 10,000ක් විතර ලක්ෂ ගාණක් වියදම් කරලා ලියාපදිංචිය, වෛද්‍ය පරීක්ෂණය, කොරියානු විභාගය මේ ඔක්කොම ඒකට මුහුණ දීලා තියෙනවා. ඉනිසම මම බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා ඒ රැකියා ප්‍රමාණය වැඩි වෙන තෙක් හෝ මේ වෙබ් එකේ තියා ගැනීම දීර්ඝ කරගන්නට ඔබතුමා කටයුතු කරන්න. ඒ වගේම මම අහපු ප්‍රශ්නේ තවත් කොටසක් අර ඉතාලි රැකියා පිළිබඳව, ඇත්ත වශයෙන්ම මේ නිෂ්කාශනයන් ලැබී තිබෙන, ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම සියලුම දේ අනිත් සුදුසුකම් ලැබලා තිබෙන ඒ අය සුදුසුයි කියලා ඒ අවසාන තීන්දුවත් ලැබුණු ගණනාවක් ඉන්නවා ඉතාලියේ මේ රැකියාවලට ඒ අයට යන්නට බැරුව. ඉතින් දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා මේ පැරණි ගිවිසුම අලුත් ගිවිසුම කියන කාරණාව. මෙතනදිත් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා නිෂ්කාශන අවසරය ලැබුණු ඒ කණ්ඩායම යැවීමට කටයුතු කරන්න මම හිතන්නේ අපේ ශ්‍රී ලංකාවේ ඉතාලියේ ඉන්න තානාපතිතුමාටත් මම දුරකථනයෙන් ආමන්ත්‍රණය කළා මම ඉල්ලීමක් කරා මේ බරපතල ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න කියලා. කරුණාකරලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේකට මැදිහත් වෙලා මේ කාරණය ගැන තව අවධානය යොමු කරලා කටයුතු කරන්න කියලා. අවසාන කාරණාව මම ඔබතුමාට කියන්න කැමතියි, ඔබතුමාලා කොච්චර උත්සාහ දැරුවත් අද මේ මොහොතේ කාලයක් පුරාවට, මම කියන්නේ මේ කාලවකවානුවේ කියලා, කාලයක් පුරාවට වංචනික විදේශ රැකියා ආයතන මිනිස්සුන්ගෙන් මහජනතාවගෙන් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් හොරා කාලා තිබෙනවා. දැන් මහරගම රේන්බෝ විදේශ රැකියා ගාමන් ටෙක්නොලොජිස් පුද්ගලික සමාගම, බත්තරමුල්ලේ නිව් රේන්බෝ විදේශ රැකියා සමාගම, මම හිතන්නේ ඔබතුමා දන්නවා මේ කාරණාව, 640කට අධික ප්‍රමාණයකින් කෝටි 86ක් වංචා කරලා තිබෙනවා රුමේනියාවට යවනවායි කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මම ඉල්ලීමක් කරන ඔබතුමාට, ඔබතුමා පුද්ගලිකව මේ කරුණු කාරණා දිහා හොයලා බලන්න. මොකද විමර්ශන ක්‍රියාත්මක වෙන්නේ බොහොම මන්දගාමීව, ඒ වගේම තාම චෝදනා ගොනු කිරීමක් ක්‍රියාත්මක කරලා නැහැ. ඔව්, ඒ ආයතනයේ අයිතිකාරවරයාව අත්අඩංගුවට අරගෙන තියෙනවා. නමුත් හිමිකාරියෙකුත් ඉන්නවා ඒගොල්ලොන්ව අත්අඩංගුවට අරගෙන මේ නීතිය ක්‍රියාත්මක කරලා නැහැ. ඒ වගේ මම ඔබතුමාට වගකීමෙන් මම කියන්න
කැමතියි,
මේකට මේ ඔබතුමාගේ සම්බන්ධයක් නැහැ. අපි හොයලා බැලුවා මේ කපිල කියලා පුද්ගලෙක් එයාව ස්ථානමාරු කරලා තිබෙනවා
ගරු විපක්ෂනායකතුමා
මේ මේ කරුණට අදාළව. ඉතින් ඇත්ත වශයෙන්ම එයත් මේ කාරණාවට මේ 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 විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ඒ නිලධාරියෙක් සහ තවත් නිලධාරීන් කණ්ඩායමක් ඉන්නවා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ මේකට ඔබතුමාගේ පුද්ගලික අවධානය යොමු කරලා විනිවිද භාවයෙන් යුක්ත වූ පරීක්ෂණයක් පවත්වලා මේ රේන්බෝ ආයතනයේ මේ වංචාව නිසා 640කට වැඩි ප්‍රමාණයක් අද
ගරු විපක්ෂනායකතුමා අවසන් කරන්න
මේ මානුෂීය ප්‍රශ්න පොඩ්ඩක් අවස්ථාව දෙන්න ගරු කතානායකතුමා.
මේ 640 විනාඩි 5ක් කරගෙන
තියෙනවා. හරි, විනාඩි 5ක් මගින් ගත්තට මේ කිසුන්ගේ අරගෙන තියෙන මුළු ජීවිතේම, ඒගොල්ලොන්ගේ ඉතුරු කිරීම, ඒගොල්ලොන්ගේ සල්ලි, ඒ ඔක්කොම හොරා කාලා
තියෙන්නේ.
මගෙන් විනාඩි 5ක් ගත්තට
කපුවා
කෝටි 86ක් වංචාව. ඉතින් මම මේක ඔබතුමාට ඇඟිල්ල දික් කරනව නෙවෙයි, මේක ඇත්ත වශයෙන්ම මේ විදේශ රැකියා ආයතනයේ ඇත්තම බලපත්‍ර තහනම් කරලා තියෙනවා. තහනම් කරන්න පෙරත් හොරකම් කරා, පසුවත් හොරකම් කරලා තියෙනවා. කාරුණික ඔබතුමාගේ අවධානය මේකට යොමු කරන්න. එකක් තමයි මේ රේන්බෝ ප්‍රශ්නය, අනිත් එක ඉතාලි රැකියා ප්‍රශ්නය, අනිත් එක කොරියානු රැකියා ප්‍රශ්නය.
ස්තුතියි. මේ ඔබතුමා මතු කරපු විද රැකියා ඒජන්සි විශාල මුදල් අය කරමින් වංචා සහගත කරන කටයුතු සම්බන්ධයෙන් පහුගිය කාලයේ සිදුවීම් ගණනාවක් සිද්ධ වෙලා තිබුණා. ඔබතුමා මතු කරපු රේන්බෝ ආයතනයත් අපේ කාලේ නෙමෙයි, ඒ කාලේ වෙච්ච එකක්, දේශපාලන රැකවරණය මැද සිද්ධ වෙච්ච එකක්. ඒ දේශපාලන රැකවරණේ අහුවෙලා ඉන්න අය නෙමෙයි ඇත්ත කට්ටි. ඒගොල්ලෝ ඇවිල්ලා දාපු ඩිරෙක්ටර් බෝඩ් එක. ඇත්ත කවුද කියන එක ඔබතුමාලගේ පැත්තෙන් පස්සේ මේ පැත්තට පැනපු එක්කෙනෙකුත් සම්බන්ධයි, එයාගේ ඒ පෞද්ගලික ජීවිතෙත් එක්කත් සම්බන්ධයි. ඒ කාලේ ওই පැත්තෙන් මේ පැත්තට පැනපු, ඒ කියන්නේ ඒ කාලේ ආණ්ඩුවට පැනපු. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි ආවට පස්සේ සම්පූර්ණ තීන්දුව ක්‍රියාමාර්ග ගත්තා. මේ උසාවි දාලා තියෙනවා, නඩුව උසාවි විභාග වෙමින් පවතිනවා. දැනට තියෙන පනත ශක්තිමත් මදි සමහර ක්‍රියාමාර්ග ගන්න. ඒ නිසා අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1987 අනුව සම්මත වෙච්ච මේ පනත අපි වෙනස් කරන්න, අලුත් පනතක් හඳුන්වා දීමටත් කටයුතු කරනවා. දැනට තියෙන ඇත්තටම යම්කිසි ඒගොල්ලන්ගේ අර තැන්පතු මුදල තබා ගැනීම විතරයි, ඒකෙන් ඒගොල්ලෝ ගැලවෙනවා. ඔබතුමා කියපු විදිහටම
කෝටි 80 ගණක් තියෙනවා එතන මේ මේක. ඉතින් තුන්දෙනෙක්ගේ සල්ලි වලින් ඒක පියව ගන්න පුළුවන්. මොකද තියන්න තියෙන්නේ ලක්ෂ 30යි. ඒත් ඇත්තම ගත්තොත් ඒක ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්නවා. බොහෝ ක්‍රියාමාර්ග ගන්න තියෙනවා. 6 දිනෙකගේ නිලධාරී 6 දිනෙකගේ මේනුවට වැඩ තහනම් කරලා තියෙනවා. ඒ වගේම කාර්යාංශයට සම්බන්ධ සමහර විවිධ අංශවල වැඩ කරන සේවකයන් මේ ජාවාරමට උදව් කරන අයත් ඉන්නවා අඳුරගෙන තියෙනවා. ඒ අය සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවා. දැනටමත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය අපි අලුතෙන් විශේෂ පොලිස් ඒකකයක් පිහිටෙව්වා, විමර්ශන ඒකකයක් මේ පිළිබඳව පරීක්ෂණ කරන්න. ඒ නිසා අපි ඉදිරියේදී ඒ පිළිබඳ තවත් දැඩි ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. ඊළඟ ප්‍රශ්නේ ඉතාලි සම්බන්ධයෙන්. ඉතාලියත් එක්ක ගිවිසුමක් අත්සන් කළා තිබුණා. නමුත් ඉතාලියෙන් රැකියා අවස්ථාව අපිට ලැබිලා තිබුණේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. මොකද පහුගිය කාලේ අපේ ලංකාවත් පකිස්තානයත් අපි ඇත්තටම බැක්ලිස් කරලා තිබුණා. ඒ නිසා අපිට රැකියා දෙන තැනක හිටියේ නැහැ. රැකිය යන්නේ වීසා දෙන්නෙත් නැහැ. ඒ නිසා රැකියා අවස්ථාව ලැබුණේ නැහැ. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. අපි මෑතකදී විශේෂයෙන් ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ අවබෝධතා ගිවිසුම අත්සන් කරා. දැන් ඒක ක්‍රියාත්මක වෙනවා තව මාසකින් විතර. ගිවිසුම අත්සන් කළා ඉවරයි. මෙහෙන් ඉතාලියට රැකියා සඳහා යවීම සඳහා අලුත් ගිවිසුම් වලට එළඹෙන්න අපි උත්සාහ කරමු. ඊළඟට කොරියාව සම්බන්ධයෙන් ගත්තොත් ඔබතුමා කියපු දේ කොරියාවට යන්න බලාපොරොත්තුවෙන් 10122ක් වෙබ් එකේ ලියාපදිංචිලා ඉන්නවා. අත්සන් කරලා තියෙන ගිවිසුමේ වගන්ති වලට අනුව අවුරුදු දෙකක් යනකොට රැකියාව නොලැබුණොත් ඒ වෙබ්සයිට් එකෙන් ඒගොල්ලන්ගේ නම ඉවත් වෙනවා. 10122ම අවුරුදු දෙක කාලයක් සම්පූර්ණ කරන්නේ නැහැ. ගොඩක් අය මේ මාර්තු වෙනකොට අවසන් කරනවා. ඊට අතරමැද ආපු අය තව ඉස්සරහට යනවා. කොහොමත් සැලකිය යුතු පිරිසක් ඉවත් වෙනවා. ඒ නිසා තමයි අපි ඒ ගිවිසුමේ වගන්ති එහෙම තිබුණා වුණත් අපි HRD කෙන් ඉල්ලීමක් කරලා තියෙන්නේ තව අවුරුද්දක්වත් මේ කාලේ දික් කරන්න කියලා. මොකද මේ රැකියා අවස්ථා පහුගිය අවුරුද්දේ නොලැබුණේ කොරියාවේ ආණ්ඩුවේ තිබිච්ච අස්ථාවරත්වයේත් එක්ක. කොරියාවේ ආණ්ඩුව වැටුණා, භාරකාර ආණ්ඩු පිහිටෙව්වා, ජනාධිපතිවරයාට ඉවත් වෙන්න වුණා, එවැනි දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. ඒ අස්ථාවරත්වයත් එක්ක ආර්ථික කඩාවැටීමක් වුණා. ඉතින් කොරියාවේ ඇති වෙච්ච මේ ආර්ථික සහ දේශපාලන අස්ථාවරත්වයත් එක්ක අපිට එන රැකියාවල යම් අඩුවීමක් වුණා. ඒක දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. දැන් නව ආණ්ඩුවක් පිහිටවලා තියෙනවා. නව ජනාධිපතිවරයෙක් ඉන්නවා. එසාර කී අවස්ථා මේ අවුරුදු තුල වැඩි වෙයි කියන අපේක්ෂාව අපිට තියෙනවා. කොහොම වුණත් මම පිළිගන්නවා ඔබතුමා කියපු දේ. විශාල බලාපොරොත්තු තියාගෙන විභාගෙ සමත් වෙලා වෛද්‍ය පරීක්ෂණත් කරලා ඇත්තරම ගත්තොත් වෛද්‍ය පරීක්ෂණ දෙකක් කරන්න වෙනවා. අවුරුදු දෙකට දෙසරයක් කරන්න. රැකියාව ලැබුණොත් ඒ යන්න ඕන මෙන්න අවස්ථාවේ තුන්වෙනි වෛද්‍ය පරීක්ෂණයක් කරන්න ඕනේ. වෛද්‍ය පරීක්ෂණ තුනක් කරන්න වෙනවා. ඉතින් මේක තමයි ගිවිසුමේ තියෙන වගන්ති. ඉතින් මේවා අපි නෙමෙයි අත්සන් කරේ. මීට කලින් අත්සන් කරපු අවබෝධතා ගිවිසුම්, ඒ ගිවිසුමේ තියෙන කරුණු වලට යටත්ව තමයි අපිට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. කොහොම වුණත් දැනට මේ වෙබ් එකේ ඉඳලා ඉවත් වෙන අයව ඉවත් නොකර ඒගොල්ල තවදුරටත් හඳව ගන්න අපි HRD එකත් එක්ක සාකච්ඡා කරා. දැනටමත් ලිඛිතව දැනුම් දීලා තියෙනවා. අපේ නියෝජ්‍යවත්තුමා මේ මාසේ අග හෝ ලබන මාසේ මුල කොරියාවට විශේෂයෙන්ම ගිහිල්ලා මේ ගැන කතා කරලා මේකට යම් සහන කාලයක් දෙන්න කියලා ඉල්ලීමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟට මේ වෙබ් එකේ ඉන්න අයව තෝරා ගැනීමේදී ඒ තෝරා ගැනීම කරන්නේත් මෙහෙන් නෙමෙයි, විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නෙමෙයි. සමහර මේ වෙබ් එකේ ඉන්න අයට තියෙනවා ගැටලුවක්. කලින්ම රෙජිස්ටර් වෙලා ඉන්න අය ඉඳෙද්දි මෑතකදී රෙජිස්ටර් වෙච්ච අය සමහරලාට ජොබ් එක හම්බෙලා යනවා. ඒක මේ නිලධාරි කවුරුවත් මෙහෙ අය කරන දෙයක් නෙමෙයි. ඒ අහඹු ලෙස තමයි මේ තෝරා ගැනීම වෙන්නේ. ඒ තෝරා ගැනීම කරන්නේ කොරියාවේ ඉන්න කර්මාන්තශාලා හිමියෝ. ඒගොල්ලෝ මේ HRD එකට කිව්වම මේ HRD එකෙන් තමයි ඒ තෝරා ගැනීම කරන්නේ. සමහර අවස්ථාවලදී මාස දෙකකට කලින් රෙජිස්ටර් වෙච්ච කෙනෙක් අහඹු ලෙස තේරෙන්න පුළුවන්. එහෙම තියෙනවා. ඒත් අවුරුදු දෙකකට කලින් ලියාපදිංචි වෙච්ච කෙනාට යන්න හම්බෙන්නේ නැහැ. හැබැයි මාස දෙකකට දෙකක් වගේ කාලයක් තුල ලියාපදිංචි කෙනා රැකියාව ලැබෙනවා. ඉතින් මේකත් යම් ගැටලුවක් තියෙනවා. ඒක අපි බැලුවම ගිවිසුමේ කොහෙවත් නැහැ ලියාපදිංචි වෙච්ච අනුපිළිවෙලට යවන්න කියලා එකක් නැහැ. අහඹු ලෙස තෝරා ගැනීම තමයි තියෙන්නේ. ඉතින් මේ සියල්ල කරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නෙමෙයි, කොරියාවේ HRD ආයතනයේ. ඉතින් ඒ නිසා අපිට පාලනය කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා තමයි මේ ගිවිසුමත් සංශෝධනය කරගන්න අපි බලාපොරොත්තු වෙන්නේ. කොහොමුණත් අවසානයේ මට කියන්න තියෙන්නේ මේ රැකියා බලාපොරොත්තුෙන් පිටුවේ ලියාපදිංචිලා ඉන්නාට කාලය දික් කරගන්න අපි කොරියානු රජයත් එක්ක සාකච්ඡා කරලා සහනයක් ගන්න උපරිම උත්සාහ කරනවා කියන එක. බොහොම ස්තුතියි.
බලශක්ති අමාත්‍ය ගරු කුමාර් ගරු මන්ත්‍රීතුමා දයදී
වගන්තිය
92
විශේෂයෙන්ම අපිට අද ડોකියුමන්ට් එකක් ඉදිරිපත් කරලා තියෙනවා මේ මුදල් අමාත්‍යංශයෙන් වීරමන් ක්‍රියාපටි පාටිය යටතේ කරන ලද ප්‍රතිපාදන කියලා. ඒක දාලා තියෙන ගරු කතානායකතුමා රාජ්‍ය මූල්‍ය පනතේ 24.4 ඒකේ බොහොම පැහැදිලිව තියෙනවා මේ වගන්ති කිසිදු විධිවිධානයක් මුදල් අමාත්‍යරයා විසින් ලිඛිතව දක්වන මතය අනුව අයවැය ආර්ථික හා මූල්‍ය තත්ත්ව වාර්තාව තුළ පහත සඳහන් යුතු මත කිසියම් තොරතුරු හෙළිදරව් කරන්න කියලා
තියෙනවා. ඒ
කියන්නේ හරි ඒකෙදි මේ ඉදිරිපත් කළ තියෙනවා ගරු කතානායකතුමා විශාල බිලියන ගානක මුදල් මාරු වීමක් මෙගේ තියෙන්නේ. මේක ඇත්තටම දෙසැම්බර් මාසේ 30කට පෙර
92
ඉදිරිපත් කර යුතුයි කියලා
92.2 රීතිය.
ඔව් මොකද හේතුව ගරු කතානායකතුමා මේක අපි කියන්නේ නෑ මම කියන්නේ නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන ලැබ තිබේද යන කාරණේ. මොකද හේතුව මේක අපිට අද ડોකියුමන්ට් එකක් විදිහට ඉදිරිපත් වෙලා තියෙනවා. මම බතු කරන්නේ මේක නිවැරදි ක්‍රමවේද අනුව ඉදිරිපත් කළා නැහැයි කියලා. මොකද හේතුව මේක ඉදිරිපත් කරන්න තියෙන ගරු කතානායකතුමා දෙසැම්බර් මාසේ 31 වෙනිදාට පෙර ඉදිරිපත් කරන්න තියෙන ගරු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන්න තියෙන රාජ්‍ය අයවැය ආර්ථික මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාව. හැබැයි දැන් මේක ඉදිරිපත් කළ තියෙන්නේ ජනවාරි මාසේ. අද. එතකොට මේක ඇත්තටම ගිය දෙසැම්බර් මාසේ 31 පෙර ඉදිරිපත් කළ යුතු කාරණයක්. මේකේ බිලියන ගාණක් මුදල් හැම අමාත්‍යංශයකම මෙහෙට මෙහෙට මාරුලා දින එක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ වාර්තාව ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම දෙසැම්බර් 31 පෙර කරන්න ඕන කාරණේ මූල්‍ය වාර්තාව අනුව. හැබැයි ඒක සිද්ධ වෙලා නැහැ. ඒකයි මම මේ කියන්නේ. ඒතර මේ ජනවාරි මාසේ නෙමෙයි මේක ඉදිරිපත් කළ යුතු වන්නේ. ඒ කියන්නේ ඒ ගිය වර්ෂයට අදාළ වන ප්‍රතිපාදන මාරු කිරීම අය අපේ තිබෙන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ 594/4 මම මේ කියුවා ඒකත් මම ඕනම් කියවන්න ඔබතුමාට. මේක ඉදිරිපත් කරන්න ඕනේ මේ වර්ෂයේ දෙසැම්බර් 31 පෙර. හැබැයි දැන් මේක පහුවෙලා ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ නිසා මම කියන්නේ මේක වැදගත් කාරණයක් ඉදිරි මම
මතක කරා. 22 2 රීති ප්‍රශ්නයට ඔබන් සභාව කටයුතු නිවැරදි ක්‍රමවේදයේ අනුගමනය කරනවාද නැද්ද යන්න පිළිබඳව.
ඔව්. 92 2 අයන්න.
අයන්න.
අපිට ඉදිරිපත් කළ තියෙන කාරණයක් ඇතරම නිවැරදි ක්‍රමවේදයේ අනුගමනය කරලා තිබෙනවද කියලා කාරණේ මෙතන වැදගත්.
මේක දැන් බිස්නස් කමිටි එකේ කතා කරන ගරු සභාවන
92 2 ආ මොකද්ද කියන්නේ? ඡන්දයක් ප්‍රකාශ කිරීමට බෙදීමක් පවතින විටකදී හැර පාර්ලිමේන්තුවේ කවර හෝ කටයුත්තකදී නිවැරදි ක්‍රමවේද අනුගමනය කර ලැබ තිබේද හෝ කරනු ලැබෙමින් ලැබ තිබේද යන්න පිළිබඳව මන්ත්‍රීවරු ප්‍රශ්න කරනු ලැබිය හැකි වන්නේ. එතකොට දැන් මොකද දැන් ඔබතුමා අහන ප්‍රශ්නේ? නෑ නෑ ආයි කියන්න ඕනේ නෑ. ගරු කතානායකතුමනි මම අහගෙන හිටියා. ගරු කතානායකතුමනි මෙතන එතුමා මතු කරන ප්‍රශ්නය පිළිබඳව මෙතන ලේකම් මණ්ඩලයක් ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් ඒ පිළිබඳව අවශ්‍ය නම් කියන්න එක හරි කියලා හොයලා බලලා. එහෙම නැතිනම් සාමාන්‍ය ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ මෙතන හැම දෙයක්ම ටේබල් කරනවා. මේ හැම දෙයක් ගැනම එහෙම වුණොත් අපිට පුළුවන් ස්ථාර නියෝග දාලා අහන්න මේවා නිවැරදි ක්‍රමයට දැම්මද කියලා. ඊට ඒක මුවාවෙන් ඉපස්සේ වෙන කතාවක් කියන්න පුළුවන්. ඒකයි මම කියන්නේ. ඒ නිසා මේක ගැන අවශ්‍ය නම් ලේකම් මණ්ඩලයට පුළුවන් පැහැදිලි කිරීමක් කරන්න හොයලා බලලා මන්ත්‍රීතුමා කියන එක. නැත්නම් මම මේ කියන්න හදන්නේ 92 2 යටතේ පාවිච්චි කරන්න ගියොත් එහෙම මේ හැම ඩොකියුමන්ට් එකක් ගැනම මේක අහන්න පුළුවන්.
මම මේක
ටේබල් කරන්න ටේබල් එකට එන්න පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලය. නෑ දැන් ඔබතුමාට එකසාරයක් ඔබතුමා කිව්වා.
ඔබතුමා කිව්වා.
ඔබතුමා දුන්නා ඔබතුමාට ඉද. ඔබතුමාට ඉද දුන්නා.
නෑ
ඔබතුමාට ඉද. මොකද ඔබතුමා පොයින්ට් පොඩි ඔබතුමාගේ ලයි ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ
92 2 යන්න ගරු කතානායකතුමනි ඒකේ තියෙන විනාඩි මේ තියෙන නගන රීති ප්‍රශ්නය සම්බන්ධයෙන් තියෙන වෙනම ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නයක් තිබුණත් ඒකත් විනාඩියකට එහා කතා කරන්න බෑ එනවා විනාඩියකට වඩා අරගෙන කතා සාකච්ඡා පවත්වන ඒ නිසා ගෞරවයෙන් ගරු ඉල්ලීම ඔයා කතානායකද ඔයාද කතානායකතුමාට? ගරු කතානායකතුමනි විනාඩියක්.
ගරු
මේ නගපුරයේ ප්‍රශ්නේ සම්බන්ධයෙන්ම
ප්‍රශ්න කියනවා. තත්පර දෙන්න. ගරු කතානායකතුමා මේ රටේ පාර්ලිමේන්තුවේ ඩොකියුමන්ට් එකක් වැරදි විදියට සභාගත කරලා තියෙනවද නැද්ද කියන එක අහන එක අපේ යුතුකමක්. ඒක වැරදි විදියට ආණ්ඩුවට කරන්න බෑ.
යුතුකමට
මම ඇහුවේ ඒ ප්‍රශ්නේ. එච්චරයි. ඒක
මේමයි. മന്ത്രിවර් මේ ගරු ගරු දයාසිරි ජයසේකර മന്ത്രിතුමා තමන්ගේ අයිතිවාසිකමක් අරගෙන වෙන ඒ කරපු කන්ටෙන්ට් එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නගපු රීති ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමකුත් ආවා ඒ කෙසේ වුණත් ඒකත් කරන්න පුළුවන් වෙන්නේ විනාඩියක් ඇතුළත ඉවර කරන්න දැන් කරන්නේ ඒ ගැන මම රීති ප්‍රශ්නයක් නගනකොට ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් විරුද්ධ වෙනවා
ඔබතුමාගේ
අයිතිවාසිකම
ඉවරයි ගරු മന്ത്രിතුමා ගරු മന്ത്രിතුමා ඔබතුමාගේ
කාලය අවසන් විනාඩියක් ඇතුළත විනාඩිය අවසන් වෙලා තියෙන ගරු කතානායකතුමනි ඒ නිසා ඊළඟ කාලය
ගරු අර්තුන മന്ത്രിතුමා
කරනවා ගරු
ගරු කතා නායතුමා මේකට අදාළ මොකුත් නැවේ මේක 118 3 118 3 ඒක අර කමිටියේගේ මේ සබ්මිෂන් එක කරනකොට ඒක තියෙනවා කතා නායකතුමනි such a complaint ඉංග්‍රීසියෙන් කියවනම් such a complaint that is submitted to the committee should be forwarded to the speaker with recommendation of the committee within 2 weeks from the date of receipt කියලා තියෙනවා හැබැයි මම අවුරුදු දෙකකට කලින් සුදත්තගෙන දාපු ප්‍රිවිලේජ් කමිටිය එක එයාගේ ස්ටේට්මන්ට් අරගෙන නැහැ අවුරුද්දක් මේ පාර්ලිමේන්තුවේ තනිකර එයාට පොලිසිය ආරක්ෂාව දීලා එයාට ලියුමක් දානවා එයා තපරේ දෙන්න කතා නැහැතුමා එයාට ලියුමක් දානවා එයා ආපහු රිප්ලයි කරනවා මම මේ රට නැහැ කියලා මේ රට දුවලා වීඩියෝ දාලා අගමැතිතුමින්ට සපෝට් කරනවා අනුරට සපෝට් කරනවා ඔක්කොටම සපෝට් කරනවා පොලිසිය ආරක්ෂාව දීලා හැබැයි එයාගේ ස්ටේට්මන්ට් අරගන්න බැරි වෙලා තියෙන පාර්ලිමේන්තුවේ අවුරුද්දක් මාර විලක් නෙමෙයික
බලසක්ති ගරු කුමාර ජයකොඩි මන්ත්‍රීත්ව අමාත්‍යතුමා
ලක්විජය බලාගාරය වෙත ගෙන්වලාද ගල්ලංගරු නැව් තොගයක නිසි ගුණාත්මක භාවයක් නොමැති බව තිබෙන ප්‍රචාරය පිළිබඳ මම ප්‍රකාශයක් කිරීමට කැමැති මෙම ගල්ලංගරු වාරයේදී ලක්විජය බලාගාරයේ නව සැපයුම් කරුවන ට්‍රයිඩන්ට් චැම්පිය ගෙන්වන ලද පළමු ගල්ලංගරු නැව පිළිබඳ විස්තරයයි. පහත පරිදි වේ මෙම ගල්ලංගරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ලංසු කැඳවීමේදී කොන්දේසි අංග 5.1 හා 5.1 වගන්තිය 90 ඉදිරිපත් කර ඇති නිර්ණායක පොණුවේ කැලරිපික් වැලියු අගය 5900 සිට 6150 සහ තවත් නිර්ණායක වේ ගල්ලංගරු සැපයීමට සැපයුම් කරන ඒ අනුව කටයුතු කළ යුතු බව සඳහන් කරලා තියෙනවා පැහැදිලිවම මෙම සිදුවීමට අදාළ මෙට්‍රික් ටන් 60,000ක පමණ ගල්ලංගරු නැවතෝගය දකුණු අප්‍රිකාවේ RCBT වරායෙන් පටවා ඇති අතර පැටවුම් වරායේ තත්ත්ව සහතිකයේ පරිවර්තනයන් අපේක්ෂිත පරිවර්තනයන්ට අනුකූලව ඉදිරිපත් ඇති බැවින් ගොඩබෑම් කටයුතු සිදු කර ඇත මෙහිදී තත්ත්ව වාර්තා ගැළපේ නම් 80%ක ගෙවීම සඳහා ලෙටර් ඔෆ් ඇක්සෙප්ටන්ස් ලංකා ගල්ලංගරු සමාගම නිකුත් කරන ලබයි. එහෙත් ලිපි ලේඛනවල තිබූ අඩුපාඩු කීපයක් නිසා මේ වනතෙක් එම 80% ගෙවීම කටයුතු අවසන් කර නොමැත. අදාළ නැවතක සඳහා අවසන් ගෙවීම සිදු කරනු ලබන්නේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් තෝරා ගන්නා ලද කොටෙක්නා ඉන්ස්පෙක්ෂන් ඉන්දියා ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ ගොඩබෑම් වරායේ තත්ත්ව සහතික වාර්තාව නිකුත් කිරීමෙන් පසුවය. ගොඩබෑම අවසන් වී දින 10ක් තුළ මෙම වාර්තාව ලැබීමට නියමිත වේ. එනම් ජනවාරි 16 පෙර ලංකාවට ලැබීමට නියමිතයි. ගිවිසුමට අනුව පැටවුම් වරායේ තත්ත්ව සහතිකයට වඩා ගොඩබෑම් වරායේ තත්ත්ව සහතිකයේ ගුණාත්මක භාවය අඩු වුවොත් අපි කලින් සඳහන් කර පිරිවිත පරාසය තුළ ඒ සඳහා දඩ මුදලක් අය කර ගැනීමෙන් පසුව ගල්ලංගරු තොග සඳහා ගෙවීම කරන ලබයි. මේදී පැහැදිලි කිරීමක් කරන්න ඕන විශේෂයෙන්ම දැන් ගල්ලංගරු වල තියෙන ප්‍රධානම සාධකයක් තමයි පිරිවිතරයන්ගේ තියෙන ප්‍රධාන අයිතම් එකක් තමයි කැලරිෆික් වැලියු එක. කැලරිෆික් වැලියු එක අඩු වැඩි වෙන විදිහට තමයි එකෙන් නිෂ්පාදනය වෙන එනර්ජි එක බලශක්තිය තීරණය වෙන්නේ. එතකොට අඩු වෙනකොට අඩු වෙනවා බලශක්තිය නිෂ්පාදනය වැඩි වෙනකොට වැඩි වෙනවා. ඒ අනුව ගිවිසුමට අනුව පැටවුම් වරායේ සත්ව සාතිකයට වඩා ගොඩබෑම් වරායේ වෙනස් වෙනා නම් ගිවිසුම අනුව කටයුතු කරනවා. මේ අම්මෙහෙකින් විදුලි බලාගාරයේ ලක්විජේ විදුලි බලාගාර අවශ්‍යතාවයට අදාළ එක් එක් පිරිවිතන්ගේ පරාසයන්ගේ ගිවිසුමේ 5.2 වගන්තිය තුළ දක්වා ඇති පිටත එනම් ප්‍රතික්ෂේපිත මට්ටමේ ගල් අඟුරු තොග සපයා තිබුණ හොත් නඩ මුදල් දෙගුණයකින් අය කිරීමට ගිවිසුමේ 5.6 වගන්තිය අනුව කටයුතු කරනු ඇත. කෙසේ වෙතත් තොග ගොඩ බෑම අවසන් කිරීමටද ප්‍රථම ලක්විජේ විදුලි බලාගාරයේ රසායනාගාරයේ කරන ලද නියති පරීක්ෂණයකින් ඒකේ කැලරිෆික් අගයන් 5689, 5739, 5760 සහ 5830 ලෙස අර පරාසයට අඩුවෙන් තමයි පෙන්වලා තියෙන්නේ, නිරීක්ෂණය කරලා තියෙනවා. නමුත් මෙහි ප්‍රතිඵලය අපහට අදාළ කොන්ත්‍රාත්තුව සඳහා ගැලපීමට නොහැක. මොකද ඇක්‍රීඩිටඩ් ලැබ් එකකින් තමයි මෙම සහතිකය නිකුත් කරන්න ඕනේ. අපේ ගල්ලඟුරු බලාගාරයේ සතු රසායනාගාරයේ ඇක්‍රීඩිටේෂන් ලබාගෙන නැහැ මෙම අයිතමය පරීක්ෂා කිරීම සඳහා. ඒ අනුව ගිවිසුමට අනුව නම් කර ඇති ඇක්‍රීඩිටඩ් ලැබොරටරියේ මගින් ලැබෙන තත්ත්ව වාර්තා අනුව ගිවිසුමට අනුව කටයුතු කරන බවත් දැනුම් දීමට කැමැත් වෙමි. මේක විශේෂයෙන්ම ඇත්තටම දැන් පෙබරවාරි මාසයේ අග වෙනකන් දැනටත් පසුගිය වසර සඳහා ඇනවුම් කරපු ලැබුණ ගල්ලඟුරු තියෙනවා. එහෙම තියෙද්දී යම් මොකක් හරි අවශ්‍යතාවයකට මේක දැන් අලුත් ආපු එක බාණ්ඩත් නැව බාල ඉවරෙන් ඉස්සල්ලා මේක පරීක්ෂා කරන්න ගිහිල්ලා මොකද ඇක්‍රීඩිටේෂන් නැහැ. ඒ වගේම බලශක්ති නිෂ්පාදනයටත් යොදාගෙන තියෙනවා. ඒක ගැන අපි වෙනම පරීක්ෂණයක් යොදනවා. මොකද ඒවා හරියට ක්‍රමවේද තියෙනවා. ඒ අවශ්‍ය විදිහට තමයි පාවිච්චි කරන්න ඕනේ. එහෙම පරණ තොග තියෙද්දි අලුත් තොගේ පාවිච්චි කළා ඒක ප්‍රසිද්ධ කරලා තියෙනවා මේ අනුමැතියක් නැතුව මෙම තත්ත්ව පරීක්ෂණ වාර්තා. මොකද මේක පිළිගන්නේත් නැහැ සැපයුම් කරුවත් කවුරුවත්. ඉතින් අපි සැපයුම් කරු එක තියෙන ගිවිසුම අනුව අපිට නියමිත ගල්ලඟුරු තත්ත්ව පරීක්ෂණ වාර්තා ලැබුණාට පස්සේ ඒක ගිවිසුමට අනුව කටයුතු කරනවා කියලා මේ සභාවට දැනුම් දෙන්න කැමතියි. බොහොම ස්තුතියි.
ගරු සභානායකතුමා,
ගරු කථානායකතුමනි, මම ඔබතුමාගේ ඉල්ලීමක් කළා. මම කැමැති ඒක අර යෝජනා පිළිබඳ දැනුම් දීමත් සමගම සිදු කරන්න.
වරප්‍රසාද ප්‍රශ්න, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා.
මං ඉදිරිපත් කරන කතා
නැහැ. වරප්‍රසාද ප්‍රශ්න ඔබතුමා ඉදිරි කියවන්න පුළුවන්. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අල්චුර මහතා.
ප්‍රධානයතුමා, මට පොයින්ට් ෆෝට් එකක් දෙන්න. ඒකට කලින් ඒ කාරණාව නැවේ තව එකක්, 92.2 නීති ප්‍රශ්නයක් 118 4ක්. ඒක තියෙනවා කථානායකතුමනි, the committee shall also examine any matter referred to it in relation to a violation or non-adherence of the rules of the code of conduct of the members of parliament. කථානායකතුමා, මේක පැහැදිලිම තියෙනවා. මේ කවදා හරි එක මෙම්බර් කෙනෙක් මේ රූල් ඔෆ් කෝඩ් ඔෆ් කන්ඩක්ට් එකේ තියෙන කාරණාව එයා මේ ප්‍රස්පාස් කරනවා නම් ඒකටත් අපිට කම්ප්ලයින් ගන්න පුළුවන්. ඒක පැහැදිලිම තියෙනවා. මේකෙන් එක එම්බි කෙනෙක්ව ඉන්ටිමේට් කරන්න හෝ අසෝල්ට් කරන්න හෝ මේක කරන්න බෑ කියලා. ඊයේ මම දෙනකොට
ඔබතුමාගේ
කතානායකතුමා, මේක නීති ප්‍රශ්නයක්. ඊයේ මම ඒක දෙනකොට කාර්ක මණ්ඩලය මට කිව්වා මෙම DCG මීටින් වල කුණුහරුපෙන් බණපෙකට අපි මේවා ගන්න නෑ කියලා.
කරුණාකරලා මට ඔබතුමාට අවස්ථාව ලබා දීලා තුඹ ඔබතුමා
ඉස්සරහ. හරි, කරුණාකරලා කියවන්න කියන්න කෝඩ් ඔෆ් කන්ඩක් එක. හරි, මම කියවන්න මේක. ડોક્ટર ආම්නාචුනා ඊළඟේ පාරාළමන්ඩම් ලයිල් කටලයි චට්ටම් மற்றும் பாராளுமன்ற சிறப்புரிமை சட்டங்களுக்கு அமைவாக எழுப்பப்படும் பாராளுமன்ற சிறப்புரிமை ஒழுங்கு தொடர்பான பிரச்சினை அன்பிற்கும் மதிப்பிற்கும் உரிய சபாநாயகர் அவர்களே, இலங்கை திருநாட்டிலே உயரிய சபையாக கருதப்படுகின்ற இந்த சபையின் பாராளுமன்ற உறுப்பினர் ஒருவர் தன் சக உறுப்பினர் ஒருவர் தொடர்பாக மிக மோசமாக மாவட்ட அபிவிருத்தி கூட்டங்களில் வார்த்தை பிரயோகங்கள் செய்தது தொடர்பான முறைப்பாடு. கடந்த December 26 ஜால் மாவட்ட ஒருங்கிணைப்பு குழு கூட்டம் கௌரவ அமைச்சரும் ஒருங்கிணைப்பு குழு தலைவருமாகிய ராமலிங்கம் சந்திரசேகர் தலைமையில் நடைபெற்றது. இந்த கூட்டத்தில் கௌரவ பாராளுமன்ற உறுப்பினர் சிவஞானம் ஸ்ரீதரன் அவர்களும் கௌரவ பாராளுமன்ற உறுப்பினர் கஜேந்திரகுமார் பொன்னம்பலம் அவர்களும் கலந்து கொண்டிருந்தார்கள். இந்த கூட்டம் மிகவும் இனிதாகவும் சிவனாகவும் கௌரவ அமைச்சர் அவர்களால் நடத்தப்பட்டிருக்கொண்டிருந்த வேளை மாகாணத்திற்குரிய வைத்தியசாலைகளை மத்திக்கு கொடுப்பது தொடர்பான விவாதம் ஒன்று கௌரவ அமைச்சரினால் முன்னிலைப்படுத்தப்பட்டது. இதன்போது கௌரவ பாராளுமன்ற உறுப்பினர் கஜேந்திரகுமார் பொன்னம்பலம் அவர்கள் உரையாற்றி கொண்டிருந்த போது அது தொடர்பான கருத்து ஒன்றினை நான் சொல்ல முனைகையில் கௌரவ பாராளுமன்ற உறுப்பினரும் சிறப்புரிமை ஒழுக்காட்டு சபையின் உறுப்பினருமாகிய கௌரவ கஜேந்திரகுமார் அவர்கள் ஒருமையில் விழித்து மிக கேவலமாகவும் பொதுமக்களால் கேட்க முடியாததுமான வார்த்தை பிரயோகங்களை எனது புற்றுநோயால் இறந்த தாய் தொடர்பாக ஆங்கிலத்திலும் தமிழிலும் செய்திருந்தார். அதன் மிக மோசமான வார்த்தை பிரயோகமாக நீர் உமது புற்றுநோயால் இறந்த தாயுடன் உடலுறவு கொள்ளும் என்ற ஆங்கிலத்தில் நேரடியாக என்னை இழிவாக பேசியிருந்தது மற்றும் புற்றுநோயால் இறந்த எனது தாயினை வைத்தியசாலையில் மிக கேவலமாக நான் நடத்தினேன் என்ற மிக அடிமட்டத்தனமான குற்றச்சாட்டையும் நேரடியாக அந்த உயரிய சபையில் தெரிவித்தது மட்டுமல்லாமல் பாராளுமன்றத்தில் என்னுடைய பெயரை விழித்து தன்னுடைய கதிரைக்கு அருகில் அமர்த்தியிருக்கிறார்கள் என்றும் அது தொடர்பாக மிக கேவலமாக தமிழில் வார்த்தை பிரயோகங்களை செய்தது மட்டுமல்லாமல் புற்றுநோயால் இறந்த எனது தாய் பற்றியும் பிறந்த எனது தாயுடன் மன்னிக்க வேண்டும் இறந்த எனது தாயுடன் உடலுறவு கொள்ள சொல்லியும் மிக கேவலமாக அடிமட்டத்தனமாக உரையாற்றியிருந்தார். இந்த இழிவான வார்த்தை பிரயோகங்கள் சாதாரணமான அடித்தட்டு மக்களால் கூட ஒரு சபை முன்னர் பிரயோகிக்கப்பட முடியாததாகும். அது தவிரவும் பாராளுமன்றத்தில் ஒதுக்கப்பட்ட ஆசனங்கள் தொடர்பாக பாராளுமன்றத்தை அவமதித்து அவர் பேசியிருந்தது இந்த உயரிய சபையில் எனது வலப்பக்கத்தில் இவருடைய ஆசனத்தை தாங்கள் வழங்கியிருப்பது பொதுமக்களிடையே மிக கேவலமான ஒரு கருத்து ஒன்றை பாராளுமன்றம் தொடர்பாக பொதுமக்களுக்கு தெரிவிக்கிறது. ஆகையால் கௌரவ சபாநாயகர் அவர்களே, ஒரு பாராளுமன்ற உள்காட்டு சபையில் தொடர்ந்து பதவி வகிக்க மேற்படி நபருக்கு இருக்கும் தகுதிகள் தொடர்பாக மிக ஆழமான ஐயப்பாடுகள் ஏற்படுகிறது. இந்த விடயம் தனியே பாராளுமன்ற உறுப்பினரின் சிறப்புரிமை மட்டுமன்றி தமிழ் மக்களின் ஒட்டுமொத்த மரியாதையையும் கலாச்சாரத்தையும் மிக கேவலமான கேள்வி குறித்து உள்ளாக்கி இருக்கிறது. ஆகையால் கௌரவ சபாநாயகர் அவர்களே, இன்றிலிருந்து எனது கதிரையின் வலப்பக்கத்தில் இருக்கும் கௌரவ பாராளுமன்ற உறுப்பினர் கஜேந்திரகுமார் பொன்னம்பலம் அவர்களை வேறு இடத்துக்கு மாற்றுமாறும் அதே நேரத்தில் எனது தாயை பற்றியும் என்னை பற்றியும் மிக கேவலமான வார்த்தை பிரயோகங்கள் செய்தது எனது பாராளுமன்ற சிறப்புரிமையை மிகவும் ஆழமாக பாதிக்கிறது என்பதாலும் இது தொடர்பாக ஆராய்ந்து ஒழுங்குபடுத்த ஒழுக்காற்று மற்றும் சிறப்புரிமை சபைக்கு இந்த பாராளுமன்ற சிறப்புரிமை தொடர்பான வினாவினை ஆற்றுப்படுத்தும்படி கேட்டுக்கொள்கிறேன். மேலும் உடனடியாகவே எனது வலப்பக்கத்தில் இருக்கும் சம்பந்தப்பட்ட நபரை வேறொரு கதிரைக்கு மாற்றி தருமாறும் அன்போடு வேண்டிக் கொள்கிறேன். தொடர்ந்து இவர் எனது வலப்பக்கத்தில் இருப்பதால் ஏற்படும் பிரச்சனைகள் தொடர்பாக என்னால் பொறுப்பு கூற முடியாத இருக்கும் என்பதையும் இந்த உயர சபைக்கு நான் தெரிவிக்க விரும்புகிறேன். அது தவிர ஒரு ஒழுக்கமற்ற பண்பற்ற ஒரு நபர் 20 வருடங்கள் இந்த பாராளுமன்றத்தில் இருந்திருக்கிறார் என்பதையும் அதே நேரத்திலே இந்த நபர் தொடர்ந்து பாராளுமன்ற சிறப்புரிமை குழு அங்கத்தவராக இருக்க முடியாது என்பதையும் மிகவும் தாழ்மையுடன் தெரிவித்துக் கொண்டு இவர் தொடர்பான இந்த விசாரணை முடியும் வரை சம்பந்தப்பட்ட நபரை பாராளுமன்ற சிறப்புரிமை மற்றும் ஒழுக்காட்டு சபையிலிருந்து விலக்கி வைக்கும்படி அன்புடன் கேட்டுக்கொள்கிறேன். இவ்வாறு தாங்கள் இந்த சம்பந்தப்பட்ட நபரை குழுவிலிருந்து அகற்ற தவறுவீர்களாக இருந்தால் இந்த நபரால் விசாரிக்கப்படும் ஒழுக்காற்று மற்றும் சிறப்புரிமை தொடர்பான விடயங்கள் பொதுமக்களால் கேள்விக்குட்படுத்தப்படும் என்பதையும் அன்போடு தெரிவித்துக் கொள்கிறேன். நன்றி. கதாநாயகத்துமா மகை அற சுதர்த்தகை கதாபட்ட உத்தரது
என்னகோ பிரதான வெடக்கட்டையத்து ஆரம்பிமா
கதாநாயகத்துமணி மாமா ඉදිරිපත් කරපු වරප්‍රසාද ප්‍රශ්නය නැවත සභාගත කරන එක මම සභාගත කරන්නේ නැහැ හැන්සල් ගත කරන්න කියලා පුතුමා ඉල්ලා
ඉන්නවා ගරු දායකරි මන්ත්‍රීතුමා
සයි රේස් අ පොයින්ට් ඔෆ් ඕඩර් ඊලිය නෝ වන් ඉස් දෙයර් ටු රිප්ලයි අපේ මුදල් නියෝජ්‍ය මුදල් එමත්තුමත් තියෙනවා මොකද හේතුව මේ මුදල් ප්‍රාග්ධන වියදම් වලට තිබිච් එක මාරු කරලා තිබෙන. ඒ කියන්නේ ගිය අවුරුද්දේ වැඩ කෙරුම් නැහැ කියන කාරණේ මේකෙන් ඔප්පු කරන්න තියෙනවා.
ගරු
කතානායකතුමනි, කිසිදු ආකාරයක එම වැරැද්දක් හෝ ඉදිරිපත් කිරීමක් නොකර ඉඳලා නැහැ. මෙතුමා මතු කරන කාරණේ පරිපූර්ණ ඇස්තමේන්තුව සම්බන්ධයෙන්ද ඒටි පරිපූර්ණ ඇස්තමේන්තුව සම්බන්ධයෙන් මේ බිලියන 500 වෙන් කිරීම අදාළ සියලු වාර්තා, ඒ කියන්නේ 2024 අංක 44 දරන රාජමූල කළමනාකරණ පනතේ 16 වැනි වගන්ති රටාස සියලු වාර්තා ඉදිරිපත් කළා තියෙනවා. මේ සියලු වාර්තා ටික මම අවශ්‍ය නම් ඉදිරිපත් කරන්නම්. ඒ වගේම ප්‍රාග්ධන වියදම් මාරු කිරීම සම්බන්ධව අපි පරිපූර්ණ ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමේදී මේ කිසිම පරිපූර්ණකයක් අතිරේක වියදම් වැඩි කරේ නැහැ. ඒ කියන්නේ වැය ශීර්ෂ ඇතුලේ මාරු කළේ. ඒ නිසා ඒවට අදාළ දේවල් ඉදිරිපත් කරලා තියෙනවා. කිසි හෝ ලියවිල්ලක් ඔබ කියනවා නම් නිශ්චිත වශයෙන් මෙන්න මේක ඉදිරිපත් කළ නැති කියලා එක කියන්න මම පිළිතුරු අවද කතාව ඇතුළතදී ඒ සියලු උත්තර ලබා දෙන්නම් බොහොම ස්තුතියි
ප්‍රධාන වැඩකට ගරු මන්ත්‍රී ප්‍රධාන වැඩකට ආරම්භදී 50 කැටුම්පත් සහ යෝජනා ගරු සභානායකතුමා දැන් ඔබතුමාට විනාඩියක්නේ විනාඩි ඊට කලින් දුන්නා දැන් මේ සම්බන්ධයෙන් අදාළ කාරණාවදී අධිකරණ සහ ජාතික ඒකපොත්ත අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ නැමැති පනත් කෙටුම් පත මම පාර්ලිමේන්තුවට පිළිගන්වමි.
ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම් පත.
දිනවර කිවීම කවදාද?
tomorrow.
පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ന്യാයපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල අංක 2 දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තු ස්ථාර නියෝග 27 විධිවිධානවලින් නිදහස් යුතුය යෝජනා කරනවා.
සභාව එකඟද?
ආයි. ඒ වගේම ගරු කතානායකතුමනි ඔබතුමාගේ අවසරය ලබාගත් පරිදි පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දෙවන සහකාර මහලේකම් සහ සහකාර ලේකම් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් වශයෙන් පුරා අවුරුදු 33ක් ව්‍යස්තදායකයේ විශාල සේවාවක් ඉටු කර 1994 විශ්‍රාම දිවි ආරම්භ කර විශ්‍රාම දිවියේ පුරා අවුරුදු 30කට වැඩි කාලයක් ගත කරපු හිටපු පාර්ලිමේන්තු මහලේකම් නිහාල් සෙනරත් මහතාගේ වියෝ පිළිබඳව පාර්ලිමේන්තුවේ සාතිශය සංවේ පළ කිරීමට මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම එතුමා නීතිඥයෙකු ලෙස විශාල කැපවීමකින් ව්‍යස්තදායකට සේවය කරපු කෙනෙක්. ඒ වගේම අප පාර්ලිමේන්තුවට 2000 දිනකොට එතුමා විශ්‍රාම කියලා තිබුණ උනත් එතුමා කියන අවස්ථා කීපයකදී අපි මුණ කියලා සාකච්ඡා කළා තිබුණේ වගේම එතුමාගේ අවසාන වසර කීපයේදී අපි ආණ්ඩු පක්ෂයට ආවට පස්සේ මම සභානායකවරයා වශයෙන් උත් මට එතුමාගේ අවශ්‍ය ඕනම උපදේශයක් සහායක් ගන්න කියලා එතුමා අවස්ථා ගානක ඉදිරිපත් කළා තිබෙනවා. අපි හිතනවා පාර්ලිමේන්තුව මහලේකම්වරයෙක් වශයෙන් අපේ රටේ තියෙන ඉතාමත්ම වැදගත් අනතුරක්. ඒ තනතුර ශක්තිමත් කරමින් ඒ තනතුරට අවශ්‍ය ආලෝක එකතු කරපු මහලේකම්වරයෙක් ලෙස එතුමා හටුතු කළා. එසේ එතුමාගේ වෘත්තීය ජීවිතය මම හිතන්නේ මේ රටට විශාල සේවයක් ගෙන දුන්න එකක්. ඒ නිසා එතුමා අවුරුදු 91ක් ජීවත් වෙලා අපාතරින් වියවලා තිබෙන එතුමාගේ සේවය අගය කිරීම සඳහා ඔබතුමා ලබා දුන්නු අවස්ථාවට ස්තුතිවන්ත වෙනවා.